Rūṇīyate āndaraṁ mahānsi bhāvanāni yogi kalyāna mitra varuni me punpohodā apu lumbu bhāvanā madhyasthāneta එක් රැස් වුණේ කිසියම් ගමනක් යන්නට දැනට පැමිණීමත් එක්තරා ගමනක් දුෂ්කර ගමනක් සමහර විට දීර්ඝ ගමනක් ගෙදර සිට ඒ වාසය කරන පළාතේ සිට කුමන හෝ ප්‍රවාහන මාධ්‍යයකින් මේ කඳුමුදුනට පැමිණීමම ලොකු ගමනක්, දිගු ගමනක්, දුෂ්කර ගමනක්. ගමන ආපහු යන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා මෙම වැඩසටහනින් පසු ඒ දුරම ආපහු. ඒ හැම වංගුවක්ම, කන්දක්ම, පල්ලමක්ම නවතත් සිටි තැනටම පැමිණි තැනටම නම් මේ ආගමනේ ඵලයේ කුමක්ද අපට ආපහු සිටිය තැනටම යන්න වෙනවා නම් මේ ආදුරම ආපසු ගෙවන්න වෙනවා නම් වෙහෙසම නැවත විඳින්නට වෙනවා නම් ඒ කාලයම නැවත වැය කරන්නට සිදු වෙනවා නම් කුමක්ද ඵලය කුමක්ද ප්‍රතිඵලය මේ ආගමනින් කිසිම ඵලයක් නැහැ එමිනි පුද්ගලයාම නම් ආපසු යන්නේ ඒ ආ කෙනාම නම් නැවතත් යන්නේ යන්නට වෙන්නේ එසේනම් මේ පැමිණි ගමනින් ලොකු ප්‍රතිඵලයක් වෙනසක් අර්ථයක් ඵලක් ලැබුවා කියන්න බෑ දැනට ආපහු යන එක ඒ ගෙදරට ආපහු යෑම නොවේයි ප්‍රශ්නය කවුද යන්නේ කවුද ආවේ සහ කවුද යන්නේ ආවේ කවුද තමාවේ නම කියන්න පුළුවන් මමයි ආවේ අහවල් පළාතේ සිට මේ වයසේ අහවල් කාර්යයේදී සිටින මමයි ආවේ. දැන් එහෙම කෙනෙකු නම් පැමිණියේ කිසියම් නමක් සහිත, ලිපිනයක් සහිත, වයසක් කිව හැකි සහ තනතුරක් දරන. එහෙමනම් ඒ කෙනාම තමයි අපව යන්නේ. දැන් මේ වැඩසටහනින් කාගේවත් අප කාගේවත් නමක් වෙනස් කරන්නේ නැහැ නම් වෙනස් කිරීමක් වෙන්නේ නැහැ පදිංචිය වෙනස් කරන්නේත් නැහැ පැය කීපකින් වයස වැඩි වෙයි නමුත් එය පැය වලින් වයස මනින්නේ නැහනේ අලුතම උපන් දරුවෙක් නම් පැය වලින් වයස මනී නමුත් වැඩිහිටි කාගේවත් වයස පැය නෙමේ දවස් නෙමේ සති මාස වලින්වත් මනින්නේ නැහැ ඒ තනතුර වෙනස් වෙන්නේත් නැහැ දැන් මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ සියල්ල ඒ විදිහටම තියේ. ඒ නම තියෙන කෙනාම තමයි අපව යන්නේ. ඒ ලිපිනේටම, ඒ තනතුරටම. ඒ වයසින්ම. දැන් මේ සියල්ලටම නම් අප මම කියා කියන්නේ මේ ආවේ මම. නැන් ඒ මමම තමයි පෙරලා යන්නේ අපනිසාද ඒ කිසි දෙයක වෙනසක් සිදු නොවන නිසා සහ ඒ කිසි දෙයක වෙනසක් අවශ්‍ය නැති නිසා ඒ කිසි දෙයක ගැටලුවකුත් නැති නිසා ඒ කිසි දෙයක තියෙන ගැටලුවක් විසඳා ගන්නට නොවේ අප කවුරුවත් මෙතනට පැමිණියේ. තන හොඳයි නිෂ්කලංකයි සාමකාමී. ගෙදර එහෙම නෙවෙයි. මගතොට එසේ නොවේ. රැකියා ස්ථානය හරිම කාර්ය බහුලයි. ආවේගශීලී ආතතියට පත් කරනවා. නමුත් මෙතන ඒට හාත්පසින්ම වෙනස්. හරිම සැහැල්ලුයි නිදහස්. නමුත් මෙතන තාවකාලික නැවතුම් පොලක් පමණයි අප කාටත්. බුදු අම්බලමක් වගේ දැඩි වෙහෙසකින් දිගු ගමනක යෙදී සිටින කෙනෙකුට මොහොතකට ගිමන් නිවන්නට තිබෙන තාවකාලික අම්බලමක් පමණයි. මෙතන පමණක් නොවේ කල්යාණ මිත්‍රවරුනි, කොතනත් තාවකාලික නවාතැන් පොළවල් පමණයි. ස්ථිර වාසස්ථානීය ස්ථිර පදිංචිය ගැන අපි කතා කළාට හැම තැනක්ම තාවකාලික වාසස්ථාන දිගු ගමනක යෙදී සිටින මගීන් වන ඔබට සහ මට එතෙක් කාලයක් පදිංචිව සිටි හැම නිවසක් තාවකාලික ලැබුම් හල් බව අතීතය අපට කියනවා. යම්තාක් ගෙවල්වල මෙතෙක් කාලයක් මේ ජීවිතයේ සිටියාද, එකක් දෙකක් තුනක් හතරක්, දැන් ඒක තැනකවත් අප නෑ, අපට අයිතිත් නෑ, කවුරු ඉන්නවද දන්නෙත් නෑ, එය ඒ විදිහටම තියෙනවද නැත දන්නෙත් නෑ. ඒ අතීතය අපට කියනවා ඒ සෑම අපේම වූ ගෙවල් අපේම වූ නිවෙස් පුංචි කාලයකට අපට සෙවන සහ රැකවරණය දුන් අම්බලම් පමණක්ම බව. ඒ තුල සිටි කාලේ එබඳු හැඟීමක් සිතිවිල්ලක් අදහසක් තිබුණේ. නමුත් දැන් ආපහු හැරී බලන විට පේනවා ඔහු ආදිගු ගමනේ ඒ තැන්වල යම් යම් කාල සීමාවන් අවුරුදු වලින් මනින්න පුළුවන් මාස වලින් හිටියා. අවසක එහි පදිංචි වුණා. තවත් දවසක කිසියම් කාලයකට පසු නික්මුණා. මින නික්මෙන තුරු කිසියම් වූ කාලයක් ස්ථිර පදිංචියක් විදිහට හිතුවා. එන අප සිටින්නේ බොහෝම පුංචි වෙලාවකට, පුංචිම පුංචි කාලයකට. මෙතනට එන විට අපි දන්නවා මෙතනින් යන්නට වෙන බව, මෙතනින් යන බව. එන දිගටම නොසිටින බව එන විටම දන්නවා. කොයි වෙලාවටද යන්නේ? හැන්දෑවටද? හෙට උදේද? හැන්දෑවෙද තව දවස් දෙකකින්ද දන්නවා. ඒ දැනගෙන නම් එන්නේ අපි යන්නට වෙන බව සහ යන්නට වෙන හෝරාව, ඒ මූර්තිය, දිනය දැනගෙන නම් අපි එන්නේ සහ දැනගෙන නම් ඉන්නේ. ඒ එම සහ සිටීම හරීම ලස්සනයි. ලොකු වෙනසක් තිබෙනවා. ඉන්නවා. හොඳින් ඉන්නවා. ඉන්න තැනට විය යුතු දේ හොඳින් කරනවා. ඒ හැම මොහොතකම කිසියම් වූ අවබෝධයක් පසුබිමේ රැව් පිළිරැව් දෙනවා. අහවල් වෙලාවට, අහවල් දවසේ නික්මී යනවා, මෙතනින් යනවා. ඉන් එහා බලාපොරොත්තුවක් නැහැ. ඉන් එහා එක තප්පරයක්වත් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. දැන් මේ හරි ලස්සන ජීවත් වීමක්. මේ දැනුම අවබෝධයේ තිබෙනවා නම්. නමුත් මොන හේතුවකට හෝ වාසනාවකට හෝ අවාසනාවකට මේ දැනුම අපිට දීලා නැහැ. කවුරුන් හෝ, සබාධම හෝ, පැවැත්ම හෝ, සංසාරය හෝ මේ මූලික සහ අත්‍යවශ්‍ය වූ ලස්සන වූ ඥානය කිසි කෙනෙකුට උපතින්ම දෙන්නේ නැහැ. දීලත් නැහැ. බොහෝ දැනුම් දෙනවා. කවුරුවත් නුගැන්නුවාට, ඉගැන්නුවේ නැති වුණාට, පාසලකට නොගියට, පොතක් පතක් කියෙව්වේ නැති වුණාට උපතින්ම ගෙනෙන දැනීමක් තිබෙනවා ජීවිතයට ගහගන්න. මේ ලස්සන අවබෝධය අපට නැහැ. අපේ උපතින් ගෙනෑවේ නැහැ. උපතින් අපට ඒ කවුරුවත් දුන්නේ නැහැ. දෙන්නෙත් නැහැ. මනිසා ස්වභාවයෙන්ම ඇතිවන අදහස තමා මේ ස්ථිර පදිංචි. ඒ මනතරම් විහිළුවක් දෙකියා අපේම අතීතය අපට සිනාසෙනවා. එහෙම සිතාගෙන සිටින අපදියා අපේම අතීතය බලන්නේ උපහාසයෙන් සහ අපහාසයෙන්. පංචාතික නිර්මාණකරුවෙකු මේ අදහස බොහොම අපූරු කෙටි වාක්‍ය කිහිපයකින් අපට කියලා දෙනවා. ජීවිතයේ ඇත්තේ යෑම් ඒම් පමණි. ජීවිතයේ ඇත්තේ යෑම් සහ ඒම් පමණි. යනවා එනවා. ඊම් නැහැ, සිටීම් නැහැ, ඉන්න වෙලාවක් නැහැ. ජීවිතයේ ඇත්තේ යෑම් ඒම් පමණි. අවි යන්නටය. විදින් නොගොස් බැරිය. නොගොසින් එන්නට බැරිය. ජීවිතය ඇත්තේ යෑම් ඒම් පමණි. කෙටි වාක්‍ය. හරි සරල වචන. කෙටි වාක්‍ය වලින්, වචන දෙක තුනකින් හැදිලා තියෙන කෙටි වාක්‍ය වලින්, ඒ සරල වාක්‍ය ඛණ්ඩ වලින් අපිට කියන්නේ මහ ගැඹුරක්. අපි පිළිබඳ මහ ඇත්තක්. හිතන්න කැමති නැති, හිතන්නෙත් නැති ජීවිතයේ ඇත්තේ යෑමෙන් පමණි. ආවේ යන්නටය. ඇවිදින් නොගොස් බැරිය. නොගොසින් එන්නට බැරිය. ජීවිතයේ ඇත්තේ යෑමෙන් පමණි. උදේ මෙහි ආවා. හැන්දෑවට යනවා. ඒ ඒමට සහ යෑමට පමණක් නම් අපි සිතේ යොමු කරන්නේ මේ යෑමින් සහ ඒමින් කිසි පලක් නැහැ. එහෙමනම් පැමිණි කෙනාමයි ආපසු යන්නේ. ලොකු වෙනසක් නැහැ. පුංචි වෙනස්කම් ටිකක් වෙයි. නොදන්න දේවල් ටිකක් අපිට ඇහෙන්න ලැබෙයි. විවේකයක් ලැබෙයි. අලුතෙන් හඳුනා ගැනීම සිදු වෙයි. එපමණයි. අපි අපිමයි. වෙනසක් නැහැ. අලුත් කෙනෙකුසේ ආපහු යන්නට නම් පැමිණි කෙනා විදිහටම නොවේයි. ඒ ඇඳුම මෙහෙම්ම තියේ. ඇඳගෙන ඇඳුම උදේන විට ඒ ඇඳුම ඇඳගෙන යයි. ඒ ශාරීරික හැඩතල එහෙම්ම තියේ. නම තියේ, ලිපිනේ තියේ. ඒ සියල්ල තියේ. නමුත් ඒ සියල්ලටම ඇතුලින් එපිටින් තවානම් කවුරුන් හෝ අලුත් කෙනෙක් වෙයි. අලුත් කෙනෙක්. ඒ සඳහායි භාවනාව තිබෙන්නේ. ඒ සඳහායි මේ මාර්ගයේ තිබෙන්නේ. මග තිබෙන්නේ කුමකටද? එම පාරක යන්න දැනෙන්නේ වෙහෙසක්. අඩියෙන් අඩිය ගිමන් නිවෙන, වෙහෙස නිවෙන, ජීවේ දැනෙන පාරවල් නැහැ. කොයි පාරක් වුණත්, අඩි පාරක් වුණත්, මහ පාරක් වුණත්, අඩියෙන් අඩිය මහන්සිය. නමුත් මේ භාවනා මාර්ගය, දහම් මග ඒට වෙනස්. පියවරෙන් පියවර වෙහෙස නිවෙන, පියවරෙන් පියවර ගැඹුරු විවේකයක් ලබා දෙන, අඩියෙන් අඩියට මගියාව වෙනස් කරන, පියවරෙන් පියවරට අලුත් මගියෙකු නිර්මාණය කරන එකම පාර තමයි මේ දහම් මග. භාවනා මාර්ගය, අධ්‍යාත්මික මාර්ගය. මේ පාර විවෘතයි හැම දිනාටම. සියලු දිනාටම විවෘත වුණු තවත් පාරක් නැහැ. මොනම පාරක්වත් නැහැ. හැම දිනාටම විවෘත වුණු. කිසිදු ප්‍රශ්නයක් නොඅසන මොන පාර මේ දහම් මාර්ගය? එකම පාර. මොනම ප්‍රශ්නයක්වත් අපෙන් අහන්නේ නැහැ. නම, ගම, වයස, ලිපිණය, උගත්කම, වත් පොහොසත්කම්, දැන උගත්, ඒ කිසි දෙයක් අහන්නේ නැහැ. ඔබට යන්නට ඕනේද? ඔබට වෙනස් වෙන්න ඕනේද? ඔබට අලුත් කෙනෙක් වෙන්න ඕනේද? එපමණයි. එහෙමනම් එන්න, ඇවිත් බලන්න. ඒහි පස්සිකෝ, ඇවිත් බලන්න. මේ ඇරයුම භාවනාව නැතිනම් ධර්ම මාර්ගය සියලු ලෝකවාසීන් වෙතට විවෘතව සහ ස්වදව ඉදිරිපත් කරනු ලබනවා. ඒ ආමන්ත්‍රණය ඇහෙන්නේ ටික දෙනෙකුට මොන හේතුවක් නිසා හෝ ඒ ඇහෙන ටික දෙනාගෙනුත් බොහොම ස්වල්ප දෙනෙකුට තමයි මේ ආරාධනයක් බව වැටහෙන්නේ, ඇරයුමක් බව. බොහෝ දෙනෙකුට හුදු ශබ්දයක් පමණයි. දඬ ගහනවා, අපව කැඳවනවා, පාරක් විවෘත කළා දෙනවා. බොහොම ස්වල්ප දෙනෙකුට තමා අර්ථය වැටහෙන්නේ. ඒ වැටහෙන ස්වල්ප දෙනාගෙන බොහොම ටික දෙනෙක් තමා අඩිය උස්සලා මේ පාරට එන්නේ. දැන් මේවට හේතු ඇති. ඒ හැමෝම භවනා නොකරන්නේ. මතු කරන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇයි? උත්තරත් දෙන්න පුළුවන්. කර්මය කියන්න පුළුවන්, සාංසාරික පුරුද්ද, අවාසනාව, දෛවය මොනවා හරි අපි දන්නේ නැහැ. මාර්ගයේ විවෘතයි කල්යාණ මිත්‍රවරුනි, මාර්ගයේ විවෘතයි හැම දිනාටම ඔබට සහ මට, මෙතන සිටින සහ මෙතන නොසිටින හැම දිනාටම මේ පාර විවෘතයි. සින්දු වර්ග කිරීමකින් තොරව අඩුම ගානේ මේ ආධ්‍යාත්මික මාර්ගය හන්නේ ඔබේ ආගම මොකක්ද? ඔබේ ශාස්ත්‍රවරයා කවුද? ඔබ යන්නේ කොයි සිද්ධාස්ථානයටද? විශ්වාස කරනවද මරණට පස්සේ උපදිනවා කියලා? ගියා භවයක් තිබ්බා කියලා විශ්වාස නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් අහන්නේ. කිසිම ප්‍රශ්නයක් අහන්නේ. අපේ ඇදහිම විශ්වාසය ඒ එකක්වත් වැදගත් නැහැ. එබඳු පොදු පාර, පොදු මාර්ගයක් තවත් නැහැ. විශ්වේ තවත් නැහැ. එබඳු සියලු දෙනාටම සාධාරණ වූ, සර්ව සාධාරණ වූ මාර්ගයක්. මාර්ගය අපව කැඳවනවා. මාර්ගයට බෑ අප වෙනුවෙන් මේ ගමන යන්න. එතන තමා බාධකේ තියෙන්නේ. මේ පාරේ බාධක නෑ. කිසිම මාර්ග බාධකයක් නැති එකම මාර්ගය, එකම පාර. නමුත් මේ පාරට බෑ අප වෙනුවෙන් ගමන යන්න. පාර විවෘතයි, අපයායිතුයි අපේ ගමන. ඒ සඳහා වීරිය අවශ්‍යයි, උත්සාහය අවශ්‍යයි. ඊරියෙන් යා යුතු ගමනකටයි භාවනාව කියන්නේ. තව කෙනෙකුට පවරන්නට බැරි, තව කෙනෙක්ගේ කරේ නැගලා යන්න බැරි ගමනක් තිබෙනවා නම් මේ ඒකම ගමන. සිදු වෙනවා අපේ දෙපා ගැන විශ්වාසය තියන්න. තම තමන්ගේ දෙපා ගැන අපට සිදු වෙනවා. අපේ දෙපයින් නැගී සිටින්නට අපි ලෑස්තිද? තමන්ගේ දෙපා ගැන විශ්වාසය තබා ගත හැකි සහ තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි කෙනෙකුට තමා ගමනක් යන්න පුළුවන්. ස්වාධීන වූ ගමන, හුදකලා වූ ගමන, ආත්ම විශ්වාසයෙන් යා හැකි ගමනක්. එම නිසා පළමු පියවරේ සිටම භාවනාව පුද්ගලයාව ශක්තිමත් කරනවා, ආත්ම විශ්වාසය ඇති කරනවා, ස්වාධීන කරනවා. තලුවනම් අපිට එබඳු ගමනක් අවශ්‍යද? අවශ්‍යද? ඔළුවෙන් ඔව් කියන්න පුළුවන්. ආව්. නමුත් පැවැත්මෙන් මහදවතින්ම අපට අවශ්‍යද? නිවෙන ගමනක්. නිවෙන ගමනක්. අපට තේරෙනවද අප සිටින්නේ අග්නිජාලයක බව? ගිනි ගොඩක් මැද බව අපට තේරෙනවද? ගිනි ගොඩක් මැද අප සිටිනවා කියා අපට දැනෙනවා නම් පමණයි නිවෙන මගක් හොයන්නේ. ඒ වැටහෙනවද අපි ඇවිලෙන බව? අපි ඇවිලෙන බව. අපිට පේනවා අනිත්‍යය ඇවිලෙනවා කියලා. අනිත්‍යය පුපුරන බව අපිට පේනවා. ඒ අපිට ලොකු ප්‍රශ්නයක්. සමහර තේ ගෙදරම එකම පවුලේ කවුරු හරි පුපුරනවා නම් ඇවිලෙනවා නම් කෝපාග්නියෙන් කෝපයේ ගින්නේ සිමුළු ගෙදරම පිච්චෙනවා. ඒ භෞතික දේවල් කොහම වුණත් හැමෝගෙම හිත පිච්චෙනවා. හදවත් දැවි අලුයි යනවා. එයා අපිට ප්‍රශ්නයක් ඉතින් අපි හොයනවා කොහොමද මේ මිනිස්සයා නිවන්නේ? ආටද කියන්නේ? එහෙම ගිනි නිවන හම්දාවට කියන්න පුළුවන්ද? උදව්වක් වෙයිද? කාටද පුළුවන්? අපි දන්න හැමෝටම කියනවා. මොකද මේ ලොකු ප්‍රශ්නය. අපි ළඟින් ඉන්න කෙනෙක් ඇවිලෙනවා නම් කුමන හෝ ගින්නකින් එයින් අපි පිච්චෙනවා. එයත් පිච්චෙනවා, අපිත් පිච්චෙනවා. ළං වෙන්න ගිනි ගැනීම, පිච්චීම, දැවීම, තැවීම වැඩි. ගාක ඇතින් ඉන්න කෙනෙක් ගිනි ගත්තා කියලා අපිට දැනෙන්නේ නැහැ. එහෙම ගිනි ගන්නවා කියලා දැනෙන්නේ නැහැ. දැනුණත් අපි ගණන් ගන්නෙත් නැහැ. නමුත් අපේ ජීවිතේට සහ අපේ හදවතට සමීප කෙනෙකු කිසියම් වූ ගින්නකින් දැවෙනවා නම්, පිපිරෙනවා නම් ඒ විපාක අපිටත් විඳින්න වෙනවා. අපිටත් රිදෙනවා, පිච්චෙනවා. මේ පැහැදිලි, බොහොම පැහැදිලි. ඒට අපි උපක්‍රම හොයනවා, විසඳුම් හොයනවා. පොලිසියට යන්න පුළුවන්, උපදේශණයකට යන්න පුළුවන්, උසාවියට යන්න පුළුවන්. ඒ සියල්ල කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට තේරෙනවද මේ අපිත් පිච්චි පිච්චි ඉන්නේ? කවුරුවත් මොනවත් නොකළා හැමදෙනාම නිවී සිටියත් මුළු පරිසරයේම උෂ්ණත්වය බිඳුවට ගියත්, හිම මිදුණත්, අයිස් මිදුණත් අපි ඇතුලෙන් ඇවිලෙනවා. ඇතුලෙන් පිච්චෙනවා. සමහර අතීත මතක අපිව පුච්චලා දානවා. තාමත් ඒව ගිනි ගන්නවා. අතීතය දිහා බැලුවාම නිවිලා නැහැ. බොහෝ සිදුවීම් අතීත නිවිලා ගිහිල්ලා කාලයට නිවා දාන්න පුළුවන්. නමුත් තවමත් ඇවිලෙන අතීත ගිනි තිබෙනවා. එහෙන් මෙහෙන් හුලං වදිනකොට අලු ඈත් මෑත් වෙලා අර ගිනි පුපුරු වලට පිදුරු වැටෙන විට නැවත මහා ගිනිය ඇවිලෙනවා. එහෙන් මහා ගිනිය ඇවිලෙන අතීත මතක තිබෙනවා. ତେର මේ අතීතේට අපි පිච්චෙනවා. මේ අතීත ගිනි වලට අපි පිච්චෙනවා. අනිත් පැත්තෙන් අනාගතය ගැන හිතන විට බයක් එනවා. අනාගතේ මොන කාරණේ ගැන හිතන්න ගියත්, ශරීරය ගැන හිතන්න ගියත්, තියෙන අසනීප ආශ්‍රයෙන් අනාගතේ ගැන හිතෙනකොට, නැති අසනීප ගැන හිතනකොට, තාම නෑ හැදිලා නමුත් එහෙම අසනීප ගැන හිතන විට, ඉතය ගැන හිතන විට අනාගතේ පැත්තෙනුත් අපි පිච්චෙනවා. එතන මේ ගිනි ජාලා දෙකේ මැද මේ දෙකොන ඇවිලුණු විලක්කුවක් මැද තමයි අපි මේ ඉන්නේ. අනාගතයේ දිහා බැලුවත් හිත ඉන්නකොට ඒ පැත්තෙනොත් අපි දුක් විඳිනවා. මේ පැත්තෙනොත් දුක් විඳිනවා. දුක විතරක් නෙමෙයි සතුටත් විඳිනවා. අපගේ ආධ්‍යාත්මය, හදවත හෝ හිත විවිධ වූ ගිනි ජාලාවලින් පිච්චෙන බව අපි දකින්නට ඕනේ. ඒ දැකිය යුතු දෙයක්. ඒ පිච්චෙන්න පුළුවන් නොදැන. නොදැන පිච්චෙන්න පුළුවන්. පිච්චිලා මැරිලා හෙන්නම් පුළුවන්, දන්නේම නැහැ. අපිට දැනෙනවා නම් ඒ පිළිබඳ අවදිමත් භාවයක් ඇති වෙනවා නම් අන්න ඒ බඳු කෙනාටයි නිවෙන මගක් අවශ්‍ය වෙන්නේ නිවා ගන්න පාරක් හිත නිවා ගන්න පාරක් හදවත නිවා ගන්න මගක් ජීවිතය නිවා ගන්න මාවතක් මේම උත්සාහයෙන් යන ගමනක් ලොකු උත්සාහයක් ගන්න අවශ්‍යයි කාලේ හොයා ගන්නට ඕනේ කැපකිරීමක් කළ යුතුයි ඉවසන්නට ඕනේ මේ සියල්ල උත්සාහය ඉවසීම කැපකිරීම සහ කාලය හොයා ගැනීම වෙලාව නැහැ කියනවනම් කම්මැලි නම් වීරියක් නැතිනම් යමක් කැප කරන්න බැරි නම් අපිට එහෙමනම් අලුත් කෙනෙක් වෙන්න බෑ එහෙනම් අපි හිතිය කෙනාම තමයි පරණ කෙනාම තමයි නම් වෙනස් කරගන්න පුළුවන් ලිපිනේ වෙනස් කරගන්න පුළුවන් තනතුරු වෙනස් වෙන්න පුළුවන් හැබැයි මේ අලුත් නම ඇතුලේ අලුත් ලිපිනේ අලුත් තනතුරේ සිටින්නේ පරණ ගින්නම තමයි ඉන්නට අපිට ජලයේ කියලා නම දාන්න පුළුවන් ගින්න කියන නම අයින් කරලා අයිස් කියන වචනේ දාන්න පුළුවන් අලුත් නමක් දැන් අයිස් හිම තුෂාරය මොකක් හරි හැබැයි කියලා හීතල වෙන්නේ නැහනේ නිවෙන්නේ නැහනේ එනිසා කල්යාණ මිත්‍රවරුනි වීරිය අවශ්‍යයි කැපකිරීම අවශ්‍ය කැපකිරීම කියන්නේ මේ කාර්ය බහුල කරගෙන තියෙන ජීවිතෙන් ටිකක් පැත්තකට කරන්න ගලවලා දාන්න පුළුවන් ඒවා ටික ගලවලා දාන්න මේ කාර්ය බහුලයි කියලා ගහගෙන තියෙන ඇබ ජීවිතේට මේ ඔක්කොම ගලවන්න බෑ අපිට හැබැයි ගලවන්න පුළුවන් ඇබ ටික ගලවලා දාන්න ඒ තමයි කැපකිරීම ජීවිතේ එන්නෙන්නම කාර්ය බහුල වෙයි. අදට වඩා හෙට. ඊළඟට ඉවසීම අවශ්‍යයි. අපිට කායික වේදනා ඉවසන්න වෙනවා වාඩි වෙලා භාවනා කරන විට. ඉවසන්නම වෙනවා. එක පැත්තකින් ඉවසීම උඩ භාවනාව දියුණු වෙනවා අනිත් පැත්තෙන් භාවනාව දියුණු වෙන්න ඉවසීමත් දියුණු වෙනවා. පුංචි පුංචි කායික වේදනා ඉවසන්න පුහුණු වීම වටිනවාමත් නිසාද කොපමණ වේදනාවක් ඉදිරියේ ජීවිතේදී විඳින්නට වෙයිද කියා අප කවුරුවත් දන්නේ නැහැ කායික වේවා මානසික වේවා මොන විදිහේ වේදනාවක් උග්‍ර වේදනාවක් ලැබෙයිද අය වෙනව නෙමෙයි නමුත් පුහුණු කරනවා අපි අපව විඳ දරා ගන්නට ඉවසා ගන්නට වේදනාව ඉදිරියේ අපිට අඬන්න පුළුවන් ඒ තමයි සාමාන්‍ය සහ ස්වභාවික ප්‍රතික්‍රියාව වේදනාව ඉදිරියේ හඬනවා වේදනාවේ ප්‍රමාණයට කෑ ගහනවා විලාප තියනවා කායික වේවා මානසික වේවා මතක් කරගන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රවරුනි අපේම අතීතය වෙන කාගේවත් අතීතය නොවේ අපේම අතීතය අන්න අපේ අතීතය අපට කියාවි ඔබ කී වතාවක් හඬා තිබෙනවාද වේදනා ඉදිරියේ, කායික වේදනා ඉදිරියේ සහ මානසික වේදනා ඉදිරියේ ඔබ කී වතාවක් නම් කඳුළු සලා තිබෙනවාද? කෑගසා තිබෙනවාද? විලාප දී තිබෙනවාද? වේදනාවට හඬන කෙනෙකුටයි මම කියා කියන්නේ. මම කුඩාම අවදී පුංචිම කාලෙත් වේදනාවට ඇඬුවා. ළමේකුව සිටින විටත් වේදනාව ඉදිරියේ හැඬුවා. තරුණ කෙනෙකුසේත් හැඬුවා. වැඩිහිටි කෙනෙකුසේත් හඬනවා. දැන් සමහර විට පේන්න නෙවෙයි, ඇතුලෙන් අඬනවා. එතකොට ඒ මම වෙනස් වෙලා නැහැ. මේ අනිත් හැම දෙයක්ම වෙනස් වෙලා, පදිංචිය වෙනස් වෙලා, වයස වෙනස් වෙලා, රස්සාව වෙනස් වෙලා, සම්බන්ධතා වෙනස් වෙලා, අත්දැකීම් වෙනස් වෙලා, දැනුම වැඩිලා. දහම ගැන වුණත් එදාට වැඩිය අද දන්නවා. සූත්‍ර කටපාඩම්. එදා කාගේ හරි දරුවේ, අද දරුමුණුබුරන්ගේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්. හැබැයි ඒ සියල්ල වෙනස් වුණාට, ඒ සියලු පරිණාමයන් සිදු වුණාට සිදු නොවුණු එක පරිණාමයක් තිබෙනවා. අඬන කෙනා එදත් ඇඬු කෙනා අදත් අඬනවා. අඬන විදිහ වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් වෙන මොනවා කරන්නද, වේදනාවට ඇඬෙනවා. යමක් කරන්න අවශ්‍යද, කරන්න දෙයක් තියෙනවද කියන ප්‍රශ්නේ එන්නේ අපිට වෙනස් වෙන්න ඕනේද? වෙනස් වෙන්න අවශ්‍ය නැත්තම් නෑ ක්‍රමයක්. හැබැයි වෙනස් වෙන්න අවශ්‍ය නම්, නොහඬන කෙනෙකු වෙන්නට අවශ්‍ය නම් මෙන්න ක්‍රමයක් තිබෙනවා. ඇවිත් බලන්න. එහි පස්සෙකෝ මේ පාර අපිට කියනවා, ඇවිත් බලන්න. එන්න අඬන කෙනෙක්සේ නොහඬන කෙනෙකුසේ මේ පාර යන්න පුළුවන්. මේ පාර අපි වෙක්ක යන්නේ හඬන තැනින් නොහඬන තැනට. එහෙමනම් කාටද මේ මග අවශ්‍ය නැත්තේ? කාටද ඕනේ නැත්තේ? අපි හැම දිනාටම අවශ්‍යයි නොහඬින්න. ආයෙනම් අඬන්නේ නැහැ කියලා අපි හිතනවා. ආයෙනම් අඬන්නේ නැහැ. හැබැයි සිතිවිල්ල අපිටම මතක නැහැ. ඒක ජීවිතේ කී පාරක් අපි ඒ පොරොන්දු අපිට දීලා තියෙනවද? ආයෙනම් මම අඬන්නේ. අනිත් අයට කොහොමද අපි අපිට මේ පොරොන්දු දෙනවා? අපි මේ පොරොන්දු කඩනවා. මේ මාර්ගය අපිට කියනවා, පොරොන්දුවක් දෙනවා. මේ මාර්ගයේ ඔබ ගියොත්, මේ පාරේ ඔබ ගියොත්, මේ භාවනා මාර්ගයේ, මේ ආධ්‍යාත්මික මාර්ගයේ, මේ දහම් මගෙහි ඔබ ගමන් කළොත්, ඔබ නොහඬන කෙනෙකු බවට පත් කරනවා කියන පොරොන්දුව මේ පාර අපිට දෙනවා. උත්සාහ කරනවා අඬන්න නැතුව ඉන්න. ඒ උත්සාහයේ වැඩක් නැහැ. අඬන්න නැතුව ඉඳ උත්සාහ කළ වැඩක් නැහැ. හැබැයි නොහඬන කෙනෙකු වෙන්න උත්සාහ කරන්නේ. එයයි අපි කල යුත්තේ. අඬන්න නැතුව ඉඳ නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. ඇයි ඇඬෙන්නේ? කාරණේ හොයාගෙන ඒ හේතු අයින් කරන්න. පත් වෙන්න පුළුවන් නොහඬන කෙනෙකු බවට. මේ සඳහා වීරිය අවශ්‍යයි. උත්සාහය අවශ්‍යයි. කැපකිරීම අවශ්‍යයි. ඉවසීම අවශ්‍යයි. දැන් මේ සියල්ල එක්ක අපි ඔන්න මේ පාරේ යන්න පටන් ගන්නවා. හැබැයි මේ පාරේ අපි ගිහින්නේ කලින්. කලින් මේ පාරේ ගියා නම් අද අපි මෙතන නැහැ. ඉතර කලින් නොගිය පාරක හාපුරා කියා ජීවිතේ හාපුරා කියා සංසාරේ යන්න පටන් ගන්නවා. එහෙමනම් අපි දෙපුරුදු නැති පාරක නම් යන්නේ අපි දන්නේ නැති පාරක නම් මේ යන්න පටන් ගන්නේ අපිට අවශ්‍යයි මඟ පෙන්වීම. දෙසිදු වෙනවා ඒ මඟ පෙන්වීම මත යැපෙන්නට. ඒ තමයි කෙටිම ක්‍රමය පාර වරද්ද ගන්න නැතුව මං මුලා වෙන්නේ නැතුව අතරමං වෙන්නේ නැතුව කෙලවරට යන්න. තව ක්‍රම ඇති. කවුරුවත් කියන දෙයක් අහන්නෙත් නෑ, අහන්න යන්නෙත් නෑ, සිටියමක් බලන්නෙත් නෑ, පාරේ ගහලා තියෙන සංඥා කියවන්නෙත් නෑ. ඒ මොනවත් නැතුව කෙනෙකුට පුළුවන් තමන්ටම පාර හොයාගෙන යන්න. බයි කවදා ඒ ගමන ඉවර වෙයිද කියන්න බෑ. කී පාරක් වරදීද, කොපමණ දුරක් රවුම් ගහයිද, මොන විදිහේ අභාග්‍ය වලට මුහුණ පාන්න වෙයිද කියන්න බෑ. හැබැයි දවසක පුළුවන් කෙලවරට යන්න. දීර්ඝ ගමනක්. දීර්ඝම ගමනක්. හැබැයි කෙටිම ක්‍රමය තමා මඟ පෙන්වීමක් සහිතව පාරක යන එක. වරදින්නේ ලේසි. හැබැයි අපිට හරි මඟ පෙන්වීමක් අවශ්‍යයි. නිවැරදි මඟ පෙන්වීමක්. එතනදී තමා විශ්වාසය වැදගත් වෙන්නේ. විශ්වාසය. කවුරු කියන දේද අපි විශ්වාස කරන්නේ? බොහෝ දෙනෙක් විවිධ වූ පාරවල් විවෘත කරනවා. මේ පාර තමයි එකම පාර, මේ පාර තමයි හරිම පාර, අනිත් සියලුම පාරවල් වැරදි කියා තමයි සියලු දෙනාම වෙළඳ ප්‍රචාරය දෙන්නේ. දැන් අපි එවිට අසරණ වෙනවා. කොයි පාරද හරි? හැම පාරකම අපිට ටිකක් ගිහිල්ලා මේ පාර හරිද වැරදිද කියලා හොයාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම ලොකු කාලයක් නැහැ අපිට ජීවිතේ ඉතිරි කරලා. කවද විශ්වාස කරන්නේ? දෙනාගෙම වර්ණන හරි ලස්සනයි. හරි තාර්කිකයි. හරිම තාර්කිකයි. චී වෙනවා, මෝහණය වෙනවා අහගෙන ඉන්නකොට, කියවන විට. ඒ ඇද්ද? අන්න එතනදී කෙනෙකුට සිදුවෙනවා තමන්ගේ සිහි බුද්ධිය මත යැපෙන්නට. අහන්න වෙනවා නොඅසා බෑ. අපි දන්නේ නැති නිසා අපිට වෙලාවක් නැහැ අපීම පාරක් කපාගෙන යන්න. එහෙම වෙලාවකුත් නැහැ. අන්න එතනදී අපිට සිදුවෙනවා සිහි බුද්ධියෙන් ඇහුම්කන් දෙන්න. සිහි බුද්ධියෙන් කවුරුහරි කියන්න බලා මේ පාරේ යන්න. මේක තමයි හරිම පාර. හරි ලස්සනයි. වලවල් නැහැ. අනතුරු නැහැ. ලොකු වර්ණනාවක් කරනවා. ඒ විශ්වාස කළා අපි යනවා. ගිහිල්ලා යනකොට අපි වැටෙනවා. ලොකු වලක වැටෙනවා. ඉතින්දී අපි බනින්නේ අර පාර කියපු කෙනාට. අපිව රැවැට්ටුවා. බොරුකාරයෙක්. වංචාකාරයෙක්. අපි බයින අර වලේ වැටිලා වලේ ඇතුලේ ඉඳගෙන අපි කරන්නේ ගොඩ එන එක නෙමෙයි. ඒ පාර කියපු කෙනාට බයින. තව කෙනෙක් ඇවිත් කියන ඕකනේ අපි කිව්වේ කලින් ওই පාර යන්න එපා කියලා, ওই මනුස්සය විශ්වාස කරන්න එපා කියලා. එහෙනම් මේ පාරේ. ඉතින් අපි මේ පාරේ යනවා. මේ පාරේ ගියාම ආයෙ වැටෙන. එතකොට එයාටත් බයින. තර අපි වලේක වලක වැටෙන පාර අපි හිතනවා නම් කවුරු හරි තමයි වග කියන්න ඕනේ. මේ පාර හොඳට හදලා නැහැ. හොඳට හදපු පාරක් නෙමෙයි අපි වේ යවන්නේ. ඒ නිසයි වැටෙන්නේ. එහෙමනම් අපිට කවදාවත් ගොඩේමක් නැහැ. අපි අන්ධයන් සේනම් පාර යන්නේ. අන්ධයන් සේනම් අපිට ඉන්නට ඕනේ. අපිට හැමදේම වලක වැටිලා තමයි ඉඳ වෙන්නේ. කියන දේ සීබුද්ධියෙන් අහන්න. හදිස්සි වෙන්න එපා. කියන දේ සීබුද්ධියෙන් අහන්න. වචනවලට රැවටෙන්න එපා. වශී වෙන්නත් එපා වාක් විලාසයට. බුද්ධියෙන් ඉන්න. පළවෙනි වචනේ සිට අවසාන වචනය දක්වාම ඒකාග්‍ර වූ මනසකින් අහගෙන ඉන්න. මේ කවුරු හරි දෙන්නේ මාර්ගෝපදේශයන්. ତୁର මේ හරියට අහගෙන ඉන්න. ඊට මෙනෙහි කර බලන්න. මෙනෙහි කර බලන්න. මේ උපදේශ එන්නේ කොහෙන්ද? කොහෙන්ද එන්නේ කියලා බලන්න. අපි බැලිය යුතුම කාරණයක් කොහෙන්ද මේ උපදෙස් එන්නේ? මේකට පුළුවන් අහවල් ගුරුවරයා මෙහෙම කිව්වා, බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළා කියා ටිකක් කියන්න. ඒ ඒක දේශනාවකින් තව දේශනාවකින් එහෙම කාරණා ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් හරි වෙන ගුරුවරයෙක්ගෙන් හරි කාරණා ටිකක් අරගෙන කිසියම් විදිහකට සකස් කරලා ඒ ටික කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වා කියලා එයින් පාරක් එළියට එන්නේ නැහැ, මතුවෙන්නේ නැහැ. අපිට යන්න පුළුවන් පාරක් පේන්නේ නැහැ. ඒ අහන් ඉඳ ආසයි, ලස්සනයි, සතුටුයි, හිතටත් හොඳයි, ප්‍රසාදයකුත් දෙනවා. හැබැයි එච්චරයි, පාරක් නැහැ එතන. ඒ අපිට අවශ්‍ය වෙන්නේ කවුරු හරි මෙහෙම කිව්වා. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, අර ගුරුවරයා මෙහෙම කිව්වා, බුදුහාමුදුරන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා කියන්න. එහෙම කියන්න අවශ්‍ය වෙන්නේ මූලික හේතුව තමයි අපි දන්නේ නැති නිසා. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැත්නම් අන්න අපිට සිද්ධ වෙනවා දන්නා කෙනෙක් කියූ දේ ප්‍රතිගත කරලා ප්‍රතිවාදනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ හෝ එබඳු විශිෂ්ට ගුරුවරුන් මාර්ගෝපදේශකයන් වහන්සේලා පාරවල් කිව්වා. ඔය හැම දේශනයක්ම පාරක්. අපිට නොවෙන්න පුළුවන් ඒ කවුරු හරි ඒ දේශනේ අහුණු කෙනාට ඒක පාරක්. මක් නිසාද හැම දේශනයක්ම බොහෝ දේශනා කේන්ද්‍ර වෙන්නේ කිසියම් ශ්‍රාවක පිරිසකට. හැම දෙනාටම නෙවෙයි. ඒ පිරිස ඉන්න තැනින් ඒ අය ඉන්න ගිනි ගොඩින් නිවෙන තැනකට ගෙනියන්න. ඒතර එතන නැති කෙනෙකුට ඒ දේශනේ පාරක් වෙන්නේ නැහැ. ආරණ්‍ය පැහැදිලිව තේරුම් ගන්න. මේ හැම දේශනයක්ම පාරක් තමා. හැම බුද්ධ දේශනාවක්ින්ම විවෘත කරන්නේ ආධ්‍යාත්මික මාර්ගයක්. හැබැයි ඒව කිසියම් පිරිසක් ඉලක්ක කරගෙන නම් දේශනා කරේ. කිසියම් කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට නම් මේ දේශනය පිළිතුරක් විදිහට ඉදිරිපත් කළේ. එය හැම දිනාටම පාරක් වෙන්නේ නැහැ. හැම දිනාටම පොදු වෙන්න පුළුවන්. ඒ කියන දේවල් මේ මනෝවිද්‍යාව ඇත්ත තමයි හැමෝටම. හැබැයි පාරක් වෙන්න නම් එතන ඉන්න ඕනේ. එතන ඉන්න කෙනෙකුට තමයි එතනින් තව තැනකට යන්න පාරක් හැදුවේ. ඒතර වෙන තැනක ඉන්න කෙනෙකුට එය පාරක් කරගන්න නම් ඉස්සෙල්ලා එතෙන්ට එන්න ඕනේ. එතෙන්ට නැවිදින් ඉන්න තැනම ඉඳලා අර කොහෙවත් තැනකින් තවත් තැනකට යන්න තියෙන පාරක් මගේ පාර කියලා හිතුවට ගමනක් නැහැ. වෙනි කාරණේ තමා උන්වහන්සේලා පටිගත කළ දේශනා නෙමේ කළේ. මතකයෙන් නෙමේ දේශනා කළේ. මතකයෙන් නෙමේ. කවදාරි දවසක තේරුම් ගත්ත කාරණයක්, කවදාරි දවසක කියවපු දෙයක්, ඇහුූ දෙයක් මතක තියාගෙන ඒ මතකය ප්‍රතිවාදනය කිරීමක් නෙමේ කළේ. වර්තමානයයි කතා කරන්නේ. හැම ධර්මදේශනයකදීම වර්තමානය තමයි කතා කරන්නේ. අතීතය නෙවෙයි. අතීතය කතා කරන විට ඒ ධර්මදේශනයක් නොවේ, ඒ පාඩමක් පමණයි. පාඩමක්. පාඩමක්ම අතීතයෙන් එන්නේ. ওই විශේෂ පාඩම් හැම දෙයක්ම අතීතයෙන්. අතීතය තමයි උගන්වන්නේ. ධර්මදේශනයක් යනු වර්තමානයෙන් කෙරෙන මඟ පෙන්වීම. ඔළුවෙන් නෙමෙයි බණ කීවේ. ඔළුවෙන් නෙමෙයි. උන්වහන්සේලාගේ පැවැත්ම තමයි දේශනය. උන්වහන්සේලාගේ හදවත තමයි කතා කරන්නේ. ඒ නිසා තමයි අහන් ඉන්න හැම දෙනාටම හිතුණා කියලා තියෙන්නේ මේ මටමයි කතා කරන්නේ. අපි විදිහකට කියනවා නම් උන්වහන්සේලාගේ ගමන තමයි අපට මාර්ගෝපදේශයක් වෙන්නේ. උන්වහන්සේලාගේ ගමන. ඒ ගමනයි කතා කරන්නේ. එසයි හැම මඟ පෙන්වීමක්ම හරිම සජීවී. ජීවයෙන් පිරිලා. ප්‍රාණවත්. පැලවෙන බීජ. මැරුණු බීජ නෙමෙයි පැලවෙන බීජ. අවශ්‍යතාවයේ තියෙන කෙනා ඒ දේශනය අහන් ඉන්න විට, ඒ හදවත කතා කරන දේශනය, ඒ පැවැත්ම කතා කරන දේශනය, ඒ මාර්ගය ගමන පෙන්නන මඟ පෙන්වීම අහගෙන සිටින විට ඒ කෙනාපත් වෙනවා හරියට මහ පොළොව වගේ. කෙනෙක්ම ලොකු මේ විශාල වෙනව නෙමෙයි, පුංචි පස් ටිකක් බවට පත් වෙනවා. අර දේශනය බීජයක් බවට පත් වෙනවා. ඒ බීජය භක්තියෙන් කිසිම විරුද්ධත්වයකින් තොරව, තර්කයකින් තොරව, ප්‍රතිවිරෝධයකින් තොරව පිළිගන්න පුංචි පස් ටිකක් බවට පත් වෙනවා ශ්‍රාවකයා. අපලව තර්ක කරන්නේ. මහපොළව තර්ක කරන්න යන්නේ. මහපොළව දන්න විද්‍යාවක් නැහැ තර්ක කරන්නේ. මහපොළව දන්න කෘෂි විද්‍යාවක් නැහැ. ඒ දන්නේ අපේ ඔළුව. බොහොම ආදරයෙන්, බොහොම භක්තියෙන් මහපොළවේ බීජය පිළිගන්නවා. කිසිදු විරුද්ධත්වයකින් තොරව. ඒට තමයි සද්ධා කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ ඒට. දැන් එහෙම දේශනයක් ඉදිරියේ මහ පොළොව පුංචි පස් ටිකක් බවට පත් වෙන්න ලේසි නෑ. පහසු නෑ. එහෙම වෙන්න නම් ලොකු විශ්වාසයක් එන්නට ඕනේ. කියන දේ තර්කානුකූලද, ධර්මානුකූලද, ව්‍යාකරණානුකූලද, ඒ සියල්ල ඔළුවට තියෙන ප්‍රශ්න ටික. ඔළුවටයි ඒ ප්‍රශ්න තියෙන්නේ, මොළේට. දැන් මොළේ ඒව ගැන හිතනවා. අපි අහන් ඉන්නකොට කාගේ හරි දේශනයක් ඔළුවව හිතනවා, මේ කියන දේ ඇත්තද, මේක අහවල් පොතේ තියෙන විදිහට විරුද්ධයි, අර දේශකයන් වහන්සේ කිව් දෙයට වැඩිය වෙනස්සයි. දැන් මේ ඔළුව මේව හොයනවා. අපි ඒතනම් අහනවා කියලා කියන්නේ, සවන් දෙනවා කියන්නේ ඒ ටිකටනම් මේ ඔළුවෙන් කරන තර්ක කිරීම, සැසඳීම, එකඟ වීම සහ විරුද්ධ වීම, මේටනම් සවන් දීම කියන්නේ එතන හුදු දත්ත හුවමාරුවක් පමණයි වෙන්නේ. එපමණයි. ඉන් එහා දෙයක් නැහැ. විශ්වාසයක් එන්නේ නැහැ. එකඟ වීමක් වෙනවා. තාර්කිකයි හරි ගැඹුරුයි අර පොතේ තියෙන කාරණේට එකඟයි. මං කලින් ඇහුවේ ඔක්කොටම එකඟයි. නමුත් එකඟ වීමක් මිස විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. විශ්වාසය වෙනස්. විශ්වාසයේ හදවතේ ගුණයක්. එකඟ වීම මොලෙන් ඔළුවෙන් කරන දෙයක්. විරුද්ධ වෙන්නේ ඔළුව. ඒ තර්කයට ඔළුව දන්න තර්කයට ගැලපෙන්නේ නැත්නම් ඔළුව විරුද්ධ වෙනවා. බොරුවක්. මොහොම වෙන්න බෑ. හැබැයි එකඟ වීම සහ එකඟ නොවීම පැත්තකට දාන්න. අපි එතනින් අයින් වෙනවා. එතන තමයි අපි හැමදාම හිටියේ. දැන් එතනින් අයින් වෙනවා. අයින් වෙලා අපි එනවා හදවතට. කොට පුළුවන්. විවිධය විවිධ දේශකයන් කියු කාරණා අරගෙන පිළිවෙලකට හදලා පටිගත කරලා ප්‍රතිවාදනයක් කරන්න. දේශනයක් විදියට ප්‍රතිවාදනයක් කරනවා. යන්ත්‍රයක් මාර්ගයෙන් පටිගත කළ යන්ත්‍රයක් මාර්ගයෙන් කලින් කළ දේශනයක් විකාශනය කරනවා. මේක අහමින් නැති එක අහමින්නට අපිට හිතෙනවා ඔව් මේ කියන්නේ ඇත්ත, හරි ලස්සනයි. හැබැයි කිසි ජීවයක් නැහැ. මේ කාටද කියන්නේ? කාටවත් නෙමේ කතා කරන්නේ. කොතන ඉන්න කෙනෙකුටද මේ කියන්නේ? දැන් අහන් ඉන්න අපි වාඩි වෙලා ඉන්නවා. මේ අපිට නෙමෙයිනේ කියන්නේ. අපි ඉන්නේ කොතනද කියලා දන්නවද මේ යන්ත්‍රය? හැබැයි ඔළුවට හොඳයි, ඒ කරුණ හොඳයි, තර්කානුකූලයි, අපි කියනවා ධර්මානුකූලයි, විද්‍යානුකූලයි, ඔක්කොම ඇත්ත. නමුත් පාරක් නැහැ, ගමනක් නැහැ. නිසා මුලින්ම අපි ඉන්න තැනට කතා කරන්න දේශනයක් අපිට අවශ්‍යයි. අදවතට දැනෙනවා මේ මට කියන්නේ, මම ඉන්න තැන, මට තියෙන ප්‍රශ්න. ඒ දේශනේ එන්නේ හදවතින්. එතකොට බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ උන්වහන්සේලාගේ ජීවිතයෙන්. නිසයිව සජීවි. දෙන්දි තමා විශ්වාසයෙන්නේ. විශ්වාසය. ඒ විශ්වාසයේ උඩයි හදවතපත් වෙන්නේ පුංචි පස් ටිකක් බවට, පස් පිටක් බවට. අර ඇහෙන දේ බීජයක් බවටපත් වෙනවා. බොහොම ආදරයෙන් ඒ බාර ගන්නවා. කිසිදු විරෝධයකින් තොරව බාර ගන්නවා. ඒට පැලවෙන්න ඉඩ දෙනවා තමා තුළ. මේ සිහිබුද්ධිය අවශ්‍යයි අපිට. මේ ඔළුවද කතා කරන්නේ, ජීවිතයේද කතා කරන්නේ? මේ දෙක වෙන් කළා හඳුනා ගන්න. කවුරු හෝ කමක් නැහැ, කාගේ හෝ කමක් නැහැ, දේශනාවකට ඇහුම්කන් දෙන විට බලන්න මේ කතා කරන්නේ ඔළුවද නැතිනම් ජීවිතේද. තව විදිහකට කියනවා නම් මේ කියන දේ අනුව ජීවත් වෙන කෙනෙක්ද කතා කරන්නේ, නැතිනම් කවුරුන් හෝ ජීවත් වුණු ආකාරයක් ගැනද මේ කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවේ උන්වහන්සේලාගේ ජීවිතය. හැබැයි ඒව තව කෙනෙක් පටිගත කරාට පස්සේ එයපත් වෙනවා වචන බවට. ජීවිතේ බවට පත් වෙන්නේ නැහැ පටිගත කර ගමන්ම. පටිගත කළ සැනින්ම ඒ ජීවිතය පත් වෙනවා අජීවී වචනයක් බවට. දීන් තව පටිගත කරන්න පුළුවන්, තව කොපීස් හදන්න පුළුවන්, ඒ ඔක්කොම මැරිලා. ඒ වගේ බීජ නැහැ. ගමනකුත් නැහැ, වර්ධනයකුත් නැහැ. දැන් එහෙම ද මේ කාරණේ හරි වැදගත්. මේකෙන් තමයි පටන් ගන්න. ශ්‍රද්ධාවෙන් තමයි ගමන පටන් ගන්න. ඊවැක් සහිත බීජයක් අපට ලැබෙන විට අන්න අපි හදවතින් මේ බාර ගන්නවා. බාර අරගෙන ඒ පැල කර ගන්නවා. ඒට පොර දානවා, වතුර දානවා. ඊට මේ ගමනක් යනවා. දැන් ඒ විදිහට ඉන්න අපිට හිතෙනවා. අපිට ඉන්න පුළුවන් කියන එකක් පේනවා. ඉන්න ඕන, ඉන්න පුළුවන්. සිටිය යුතුයි සහ සිටිය හැකි. අනේ තින්දි වීර්ය කරනවා මේ විදිහට ඉන්න. ඉතින් අපි ඒ කියන මග පෙන්වීම, මග සලකුණු ඔස්සේ තමයි මේ ගමනේ යන්නේ. අපි දැන් මේ ගමනේ යන්නේ. වීර්ය හැම අඩියක් ගානේම අපි වීර්ය කරන්නට ඕනේ. මග සලකුණු වලට බෑ අපි වැදගෙන යන්න. මේ නුවරට කියලා දැන්නීමක් ගහලා තියෙන්න පුළුවන් පාරේ ලියලා කිලෝමීටර් මෙච්චරයි. හැබැයි ඒ මාර්ග සංඥාවට බෑ අපිව එක්ක යන්න. ඒතර අපි යන්නට ඕනේ. දැන් මෙහෙම තමයි අපි භාවනාව පටන් ගන්නෙ. මෙහෙම තමයි භාවනා කරන්න වෙන්නේ කාලයක්. මෙහෙම භාවනා කරමින් යන විට අන්න එක්තරා පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. පරිණාමයක් වෙන්න පටන් ගන්නවා. ආධ්‍යාත්මික පරිණාමයක්. මොකද්ද? මාර්ගය පත්වෙනවා වාහනයක් බවට. මුලින්ම මේ මාර්ගය, ධර්ම මාර්ගය, භාවනා මාර්ගය, මේ මාර්ගයේ අපි විසින් අඩියෙන් අඩිය ඉදිරියට යන විට එක්තරා තැනකින්, එක්තරා කඩයිමකින් පස්සේ මාර්ගයේම පත්වෙනවා යානයක් බවට. ඒකට කියනවා සමත යානය, විපස්සනා යානය, භාවනා යානය. දැන් ලොකු වෙනසක්. දැන් අපි ඇවිදගෙන ගිය ගමන දැන් අපි කාර් එකක යනවා. හැබැයි අපි තමයි පදවගෙන යන්න ඕනේ. කාර් එකක් කියන්නේ අපි පදවගෙන යනවා. නමුත් දැන් මහන්සි අඩුයි. ගමන වේගවත්. පහසුයි. මුලින් අපි භාවනා කරන්නට ඕනේ. භාවනා කරන්නට ඕනේ මහන්සියෙන්. හිත ගේන්න ඕනේ. ආයේ සිය පාරක් හිත දිව්වනම් පැය භාගයකට 99 වාරයක් හිත ගෙනල්ලා මදි. සිය පාරක්ම හිත ආපහු ගේන්න ඕනේ. 250 වතාවක් හිත දිව්වනම් 150 වතාවක් හිත ගෙනල්ලා මදි. 250 වාරෙම හිත ආපහු ගේන්න ඕනේ. ඒ ලේසි වැඩක් නෙමෙයි. ලේසි නෑ. ඒට සාපේක්ෂව මේ ජීවිතේ අමාරුයි කියලා හිතන හැම දෙයක්ම හරි ලේසි. හරිම ලේසි. වෙවෙනු බස් එකක හිර වුණු වාහනයක බස් එකක හිර වෙලා හිර වෙලා සමහරට පැය 3-4 යන්න වෙනවා. ඒ හිතීරියවෙම. එහෙම දිනපතා වැඩට යන, පාසල් යන, ආපහු එන කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? ඉරියව්වේ බස් එකේ හිර වෙලා දැන් ඒ දුකක්, මහ දුකක් විඳින්නේ. ඒක දන්නවා. ඒත් කියලා හරි දුකක් එනකොට අමාරුයි. ඇඟට යනකොටත් අමාරුයි. කිසි දෙයක් ඉන්පස්සේ කරන්න බෑ. හැබැයි පැය භාගයක් භවනා කරන එක ඊට වැඩිය අමාරුයි. එහෙම කෙනෙකුට කිව්වොත්, ඒ බස් එකේ ආයිට කිව්වොත් පොඩ්ඩක් එන්න භවනා කරන්න, ඊට වැඩිය පැය භාගයක් නෑ. ඒක අමාරුයි. ඉඳලා බලන්න. හරි අමාරුයි. ඉන්න හැබැයි හැමදාම උදේට අර දුක උදේටයි හැන්දෑවටයි විඳිනවා. මොකද සාපේක්ෂ වශයෙන් මේ මනසත් එක්ක කරන ගනුදෙනුව හරිම දුෂ්කරයි. ඒ නිසා අපි මුලින් භාවනා කරන්න ඕනේ. හැබැයි එහෙම යනකොට අන්න එක්තරා තැනකදී මේ දුර්ග මාර්ගය වාහනයක් බවට පත් වෙනවා. මොකක් හරි බයිසිකලයක් හෝ කාර් එකක්, මෝටර් සයිකලයක්, කේබල් කාර් එකක්, බෝට්ටුවක්, අහස් මොකක් හරි පටන් ගන්නවා භවනා කරන්න. හිත දුවනවා. අනිවාර්යයෙන්ම දුවනවා. හැබැයි එයාම නැවත එනවා භවනාවට. ආපහු යාම එනවා. දැන් අපි එන්න කියන්න අවශ්‍ය නැහැ. ඇදගෙන ඉන්න ඕනෙත් නැහැ. ආ දැන් භාවනා කරමු කියන්න ඕනෙත් නැහැ. යම කිනෝ ආ දැන් කරන්න. දැන් භාවනා කරන වෙලාව. ඒ සිතිවිල්ල බොහොම ඇතුලෙන් ගැඹුරින්ම අපිට එනවා. දැන් භාවනා කරන්න. දැන් වෙනද හිම අපි හිතුවාම හිත කිනෝ නැහැ. දැන් ටිකක් තේබොන් ටේකප් බොන්න ඕනේ. තාම මල් වලට වතුර දැම්මේ නැහැ. ඉව්වේ නැහැ. නැහැවේ නැහැ. හුඟක් දේවල් කියනවා. හැබැයි දැන් අපි එහෙම හිතුවත් හිත කියනවා නෑ මේ භාවනා කරන වෙලාව වාඩි වෙන්න ටිකක් සක්මන් කරන්න. අන්න මේ පරිණාමය මේ පරිවර්තනය. හැබැයි එතනට එකපාරට එන්න බෑ. මේ දුෂ්කර වූ දුර්ග මාර්ගයේ මේ ගිරි දුර්ගය අපි කිසියම් දුරකට තරණය කරන්නට ඕනේ අපේම දෙපයින්. ඉන්පසුව ගමන පහසුයි. ඒත් අපිම පදවන්නට ඕනේ මේ වාහනේ. එසේ මේ ගමන යන විට කල්යාණ මිත්‍රවරුනි, එහෙම මේ ගමන යන විට, එහෙම භාවනා කරමින් යන විට ඊළඟ පරිණාමයක් සිදු වෙනවා. ඊළඟ පරිවර්තනය පළවෙනි පරිවර්තනය තමා පාරක් නැතිව මගක් නැතිව මං මුලා වෙලා හිස හැරුණු හැරුණු අත ගිනිගත් හිස නිවා ගන්නට කාන්තාරයේ අතරමංව සිටි කෙනෙකුට ශේම භූමියට යන පාර පේන එක. මේ තමා පළවෙනි වෙනස. කාන්තාරේ මැද දැන් ඔලුවත් කිනි ඇවිල්ලා එහෙ දුවනවා මෙහෙ දුවනවා, වැල්ලි ඔලුව ගහ ගන්නම හැම තැනකම පිච්චෙනවා. හැබැයි එහෙම කෙනෙකුට මෙන්න කෙම්බිමට යන පාර පේනවා. පාර කියලා දෙන මෙන්න කෙම්බිමට යන පාර. ඉතින් අපි බලනවා මෙයා කොහොමද, මෙයා දාඩිය දාගෙන පිච්චිලා ඉන්න කෙනෙක්ද නැත්තම් නිවුණු කෙනෙක්ද මේ කෙම්බිමට යන පාර කියන කෙනා. අපි ඒක බලන්නට ඕනේ. මේ තමයි බලන්න තියෙන කාරණේ. අපිට ඡේම භූමියකට යන්න පාර කියන කෙනා ඉන්නේ නිවිලද? ඇසිරීම නිවිලද? කතාබහ නිවිලද? දැන් අපිට බලන්න පුළුවන් ওই දෙකනේ. අපිට පාවිච්චි කරන්න වෙන්නේ අපේ ඇස් දෙකයි කන් දෙකයි විතරයි. අල්ලලා බලලා කියන්න බෑ. ඉඹලා බලලා කියන්න බෑ. ලෙවකාලා කියන්න බෑ. මනස දකින්න බෑ අපේ මනසින්. අපිට එහෙම හැකියාවක් නැහැ. ඉතින් අපේ මේ ඉන්ද්‍රිය දෙක මත යැපෙන්න වෙනවා. මේ කියන වචන නිවිලද? නිවීමෙන්ද මේ වචන එන්නේ නැත්නම් අභ්‍යන්තර දහණයකින් දෙන්නේ? මොනවා හෝ කෝපේ ගින්නෙන්, ආශාවේ ගින්නෙන්, ඊර්ෂ්‍යාවේ, මානේ තමනුත් පිච්චෙමින් අහන් ඉන්න අපිවත් පුච්ඡණ්ඩද මේ දේවල් කියන්නේ? එමනම් එතනින්ම ඒ පාරේ කෙම්බිමට යන පාරක් නෙමෙයි කියලා අතාරින්න පුළුවන්. ඊට මේ හැසිරීම කොහොමද? නිවුණු හැසිරීමක්ද? දෙන ආදර්ශයේ කොහොමද? නිවුණු ආදර්ශයක්ද? ඉතින් තමා සද්ධාව ඇති වෙන්නේ. සද්ධාව එහෙම නැත්නම් ඔළුව එකඟ වෙනවා කියන දේවල් වලට හදවත කියනවා නෑ. මේ වෙන්න බෑ. ඉතින් හදවත නැති තැනක ගමනක් නෑ. තියෙන්නේ තර්කයක් විතරයි. ඒ තමයි පළවෙනිම පරිණාමයේ පරිවර්තනය. එය හදවතින් ඇතිවෙන, හදවතේ ඇතිවෙන පරිවර්තනය. කෙම්බිමට යන පාරට අපි එනවා. එවිල ඒ පාරේ යන්න පටන් ගන්නවා. ඒතරි අඩියෙන් අඩිය අපිට හීතල දැනෙනවා. හීතල හුළඟ වදිනවා අපිට පේනවා ඒ පැත්තේ. තාම කෙම්බිමත් දැකලා නැහැ. තාම වතුර හැම්බෙලා නැහැ. නමුත් ඒ පැත්තේ සීතලයි, මේ පැත්ත රස්නේ කියන එක අපිට තේරෙනවා අපේ සිහි බුද්ධියට. එතකොට දැන් අපේ සිහි බුද්ධිය ඒ ඉවේ තමයි අපි මේ යන්නේ. කවුරු මොනවා කිව්වොත්. තව කෙනෙකුට පුළුවන් ලස්සන්ට මෝහනය කළා, වශී කළා, ඔයා දැන් සම්පූර්ණයෙන් නිවිලා ඉන්නේ, මොනම ගින්නක්වත් නැහැ, හරි හීතලක් දැනෙනවා. එහෙම කිව්වහම දැනෙන්න පුළුවන්. හැබැයි මෝහනයක්, වශියක්. ඇත්ත නෙවෙයි. නිසා අපි ඒවට අහුවෙන්නේ නැහැ. හැබැයි අපි බලන අපේ අද්දකීම කොහොමද? අඩියෙන් අඩිය අපිට දැනෙනවද සීතල? රස්නේ අඩු වෙනවද? දැන් ඊළඟට ඒ උත්සාහයෙන් යනවා, ලොකු කැපකිරීමක් කරනවා. එහෙම යනකොට අන්න අපිට වාහනයක් හම්බ වෙනවා. දැන් ගමන හරි වේගවත්, හරි පහසුයි. දැන් අර හති දාගෙන, දාඩිය දාගෙන, සෙම දාගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ භාවනාව වාහනයක් බවට පත් වෙනවා. දැන් එහෙමත් අපි යනවා ඊළඟට. මේ දහම් ප්‍රවාහය මේ සේම භූමියට යන ප්‍රවාහය අපිට හම්බ වෙනවා. ප්‍රවාහය අපිට තියෙන ඒ ප්‍රවාහයට එකතු වෙන එක. ප්‍රවාහයට අපි පහින එක. දැස්සහම ඊට පස්සේ අපි වැඩි හිතන්න අවශ්‍ය නැහැ. වාහනේ පදවන්න ඕනෙත් නැහැ. වාහනේ ඕනෙත් නැහැ අපිට. අපේ දෙපයින් යන්න ඕනෙත් නැහැ. මේ ප්‍රවාහය ඊළඟට අපිව එක්ක යනවා. ඒ ප්‍රවාහය එක්ක යනවා. ඉතින් පස්සේ වීරිය කියන එක අර කලින් වගේ දත්මිතිකාගෙන අවශ්‍ය නැහැ. දැන් අපි කැමැත්තෙන් මේ ගඟට බහින්න ඕනේ. පිට යුරට වෙලා ඉන්න පුළුවන්. යුරට වෙලා ඒ ගඟ දිහා බලාගෙන, ඒ ගඟ ගැන වර්ණනා කරලා, ගඟ ගැන කවිලි එළිය, ගඟ ගැන කතා කර කර චිත්‍ර ඇඳිමින් ඉන්න පුළුවන්. හැබැයි යුරේ හිටියා කියලා ගමනක් නැහැ. යුරින්න කෙනාට ගමනක් නැහැ. ඉන්න එක ආරක්ෂාකාරී. ඉවුර යම් තාක් දුරට ස්ථාවරද, ඒ තාක් ඉවුරේ වාඩි වෙලා සිටීම ආරක්ෂාකාරී. හැබැයි ගමනක් නැහැ. ඉවුරෙන් බහින්න ඕනේ ගඟට. ප්‍රවාහයට බහින්න ඕනේ. ඉවුර අතාරින්න ඕනේ. අපි ලෑස්තිද? අපි ඉන්නේ ඉවුර අතාරින්න. අපි ලෑස්ති නැත්තම් මේ ඉන්නේ ඉවුර අතාරින්න අපිට නෑ ඒගොඩ වීමක්. අපිට පේනවා එහා ඉවුර හරි ලස්සනයි. ඒ ලස්සන දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ ලස්සන ගැන කතා කරන්න පුළුවන්. කෙලගිලි ඉන්න පුළුවන්. කවිලි යන්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්. ෆොටෝ ගන්නත් පුළුවන්. හැබැයි ඒගොඩ වීමක් නෑ අපි ගඟට බැස්සේ නැත්තම්. ගඟට බහින්න නම් අපි නියුර අතාරින්නට ඕනේ. ତତେ ୟୁର කියන්නේ ଭୌତିକ දෙයක් නෙවෙයි. මේ මෙතනදී. ତତେ මේ අතාරින්න තියෙන්නේ ଭୌତିକ දෙය නෙමෙයි. අපිට ලොකු බයක් එනවා. ତତେ මේ මොකන්ද අතාරින්න කියන්නේ? රස්සාවද? පවුලද? ගෙදරද? මොනවද? නෑ ඒකක්වත් නෙමෙයි. ඒවා තිබුණත් එකයි නැතත් එකයි. ඒවා කිසි එකක් නැති කෙනත් අතාරින්න ඕනේ යුර. ඒ යුර මොකද්ද කියන එක මෙනෙහි කරන්න. මොකද්ද මේ ඉන්නේ යුර? අපි වාඩි වෙලා ඉන්නේ යුර කුමක්ද? අතාරින්න ඕනේ. දැන් මෙතෙන්ටම ආවනේ අපි. මේ පටන් ගැනීම නෙවෙයිනේ. ඒක දැන් මේ අපි වාඩි වෙලා රස විඳින යුර මොකද්ද? මේ හැබෑ රසයක්ද? නම් පුළුවන් මේ ධර්ම ප්‍රවාහයට ඇවිල්ලා ඉවුරේ ඉන්න අපිවත් ඇදගෙන යන්න. එහෙම පුළුවන් නේ? දෙකොඩ තලා ගඟ ගැලුවොත් මේ ඉවුරේ ඉන්න ඔක්කොමත් එක්ක යනව ඇදගෙන. හැබැයි ඒ ගමන ලස්සන නෑනේ. අපි කෑ ගහනවනේ එහෙම. අපි ඉවුරේ ඉන්නකොට දෙකොඩ තලා ලොකු රැලක් ඇවිල්ලා උඩ තියෙනවා. ඔය මේ ජලාශයක් ඇරිලා එහෙම ආවොත් එහෙම අපි කැමති නැහැනේ. කෑ ගහනවා, බේරයා වේරගනියෝ කියනවා. ඒතර මේ බලහත්කාරයෙන් ධර්මයේ කෙනෙක්ව ඇදලා ගන්නෑ පාරට. මොකද එහෙම යන්න බෑ. එහෙම ගමනක් නෑ. එයා ඉන්නේ නෑ. කොහේ හරි පිදුරුගක් එල්ලෙනවා. මෙතන වෙන්නේ ඊට වඩා අපි ගඟට කියනවා මාව එක්ක යන්න, අපිව එක්ක යන්න. ඒ ගසාගෙන යෑමක් නෙවෙයි. එයයි වෙනස. අපි යන්න ඕන නැති වෙලාවක රැළක් ඇවිල්ලා අපි වැටුනොත් මේ ගඟට, එතනදී අපි නොයා ඉඳයි බලන්නේ. බේරගනියෝ කියලා කෑ ගහනවා. බේරගන්න තියෙන ඕනෑම පිදුරු ගහ කෙල්ලෙනවා. මෙතන අපිට පේනවා මේ තමයි පාර, මේ තමයි ප්‍රවාහය. මේ ගඟත් එක්ක එකතු වුණොත් මහ මුහුද වැඩි ඈතක නෙවෙයි. අපි දන්නේ නැහැ මහ මුහුද කොහෙද තියෙන්නේ, කොච්චර දුරද, පාර කොහොමද මහ මුහුදට. අපි දන්නේ නැහැ. නමුත් අපිට දැනෙන එක දෙයක් තියෙනවා, අපේ හදවතට දැනෙන එක කාරණයක් තියෙනවා. ගඟත් එක්ක එකතු වුණොත් මහා මොහොත වැඩි ඈතක නෙවෙයි. ତେଣୁ මේ ගමන එන්න එන්න පහසු වෙනවා, එන්න එන්න ලේසි වෙනවා, එන්න එන්න වේගවත් වෙනවා, එන්න එන්න නිවෙනවා. අපි ගඟක් බවට පත් වුණාම දැන් මෙතන අපි ගඟනේ, ගඟට වැටුණාට පස්සේ අපි තමයි ගඟ, අපි තමයි දහම් ප්‍රවාහය, අපි තමයි දහම. ඒ තැනට පත් වුණාට පස්සේ ආයි මාර්ග සලකුණු ඕන්නේ නැහැ. කිසිඳු මඟ පෙන්වීමක් ඉන්පසු අවශ්‍ය නැහැ. මක්නිසාද හැම ගඟක්ම දන්නවා මහ මුහුදට යන පාර. වෙන කොහේට නොගියත් ගඟ අනිවාර්යයෙන් මහ මුහුදට යනවා. ආපසු හැරීමක් නැහැ. වෙන කොහාටවත් හැරීමකුත් නැහැ. නවතිනවා නම් නවතින්නේ මහ මොහොත මුණ ගැසී, මහ මොහොත බවට පත්වී. එබඳු සිහි බුද්ධියෙන් සහ හදවතින් යා යුතු ගමන අපි පටන් ගනිමු. අද නැත්නම් කවදද? මෙදිනාටම තෙරුවන් සරණයි.